ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සෝදානම ඔබේ ගුරු ගෙදරින් භූගෝල විද්‍යාව පාඩම ඔබ වෙත ගෙන එන්න බණ්ඩාරවිල කුඩා කොසම් බාලිකා මහාවිද්‍යාලයේ ප්‍රදීප් රාජමන්ත්‍රි ගුරු පියාණන්.
ආයුබෝවන් සුබ දවසක් වේවා දරුවනි. අද අපි 10 ශ්‍රේණියේ භූගෝල විද්‍යා විෂයට අදාළව පාඩමක් ගෙනීමට මම සූදානම් වන්නේ. දරුවනි, ඔබ දන්නවා අපේ රට කෘෂිකාර්මික රටක් බව. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් ලෙස දිගු කාලයක් තුළ ගොඩනැගුණු බව අපි සියලු දෙනාම දන්නා කරුණක්. එහෙමනම් දැන් ඔබට වැටහෙනවා ඇති, අද දින අපි මේ කතා කරන්නට සූදානම් වෙන්නේ මොකක්ද කියන එක සම්බන්ධව. දරුවනි, අපි මේ පාඩමේදී විශේෂයෙන්ම එහෙමනම් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය තුල දක්නට ලැබෙන සුවිශේෂී භෝග වගාවන් සම්බන්ධව. එසේනම් මේ සුවිශේෂී භෝග වගාව ඔබට 10 ශ්‍රේණියට අදාළව විශේෂයෙන්ම 4 පාඩමේ මේ බව සඳහන් වෙනවා. ඔබ දන්නවා 4 පාඩමේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය කියන එක දක්නට ලැබෙනවා. දුර ලංකාවේ කෘෂිකර්මාන්තය තුළ අද දවසේ අපි කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ඉන් කොටසක් පමණි. එහෙමනම් දරුවනේ, ඔබ පාඩමට සූදානම් ඇතැයි මම සිතනවා. ඔබ පෙළපොත, පැන්සල් පෑන්, සටහන් පොත් ළඟ තබා ගන්න. මාත් එක්ක පාඩමට සම්බන්ධ වෙමින් ඔබ සක්‍රීයව ඒට දායකත්වය ලබා දෙනු ඇතැයි විශ්වාස කරනවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ අහලා තියෙනව නේද මේ කප් රුක කියන වචනේ අහලා තියෙන. අපි කප් රුක කියලා කියන්නේ මොකටද එහෙනම්? එදාක අපි කප් රුක කියලා කියන්නේ පොල් ගසට. අද අපි එනම් ඔබේ අවධානය යොමු කරන්නට සූදානම් වන්නේ මේ පොල් වගාව පිළිබඳව. එතකොට ලංකාවේ කෘෂිකර්මාන්තය තුල අර වැවිලි කෘෂිකර්මාන්තය කියන කොටසේ, නැත්නම් අපි කියනවා වාණිජ කෘෂිකර්මාන්තය තුල තියෙන එක් භෝග වගාවක් විදිහට අපිට විශේෂයෙන්ම පෙන්වා දෙන්නට පුළුවන් මේ පොල් වගාව කියන එක. ඔබ දන්නවා මේ පොල් වගාව සම්බන්ධව ඇයි අපි කතා කරන්නේ? අපේ රටේ ආර්ථිකයට මේකෙන් ලැබෙන දායකත්වයේ සහ අපේ අවශ්‍යතාවයන් වලදී විශේෂයෙන්ම පොල් ආශ්‍රිත නිෂ්පාදන වලින් ලැබෙන දායකත්වය අපිට පෙන්වා දෙන්නට පුළුවන්. දුවේ පුතේ, එහෙනම් ඔබ ළඟ තියෙන පෙළ පොතේ බලන්න පිටු අංක 58 4 රූපය. මේ 4 රූපය බැලුවොත් ඒ රූපේ තියෙන්නේ මොනවද එහෙනම්? ඔය පොල් ගස ආශ්‍රිත විවිධ නිෂ්පාදන කියන ඒවා. පොල් ගස ආශ්‍රිතව දක්නට ලැබෙන විවිධ නිෂ්පාදන ගත්තොත් ඔබට නම් කරන්න කිව්වොත් ඔබට නම් කරන්න පුළුවන්. මොකද ඒ ආශ්‍රිත නිෂ්පාදන ගොඩාක් තියෙනවා. ඒ ආශ්‍රිත නිෂ්පාදන ගොඩාක් තියෙනවා. බලන්න දරුවනේ, ඔතන පොල් ආශ්‍රිත නිෂ්පාදන, විනාකිරි, පිටිකල පොල්, කොහුයි දල්, පොල් තෙල්, තැඹිලි, කුරුම්බා, මේ වගේ නිෂ්පාදන ගොඩක් තියෙනවා. එහෙනම් ඇයි අපි කප්රුක කියලා කියන්නේ? බලන්න පොල්ගස ආසිත තියෙන සියලු නිෂ්පාදන, නැත්නම් පොල්ගස ආසිත තියෙන සියලු දේවල් අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒක නිසා මේ පොල්ගස අපේ විශේෂයෙන්ම ජන සමාජයේ තුල අපි ඒක කප්රුක කියලා හඳුන්වන්නට හඳුන්වනවා. එහෙමනම් දැන් අපි ඔබට එහෙනම් වැටහෙනවා ඇති, මෙන්න මේ කියන රූපසටහන අනුව අපේ එදිනදා ජන ජීවිතයේදී කොයිතරම් දුරට මේ පොල් ආශ්‍රිත නිෂ්පාදන වැදගත් වෙනවා. එසේනම් අපි මේ පොල් වගාව ආශ්‍රිතව ඔබ දැනගත යුතු දේවල් මොනවද? එකක් තමයි ඔබ පරිශීලනය කරන්න, ඔබ බලන්න ඔය පොල් වගා ව්‍යාප්තිය දක්වන සිටියම තියෙනවනේ. පොල් වගාව දක්නට ලැබෙන සිටියම තියෙනවා. ඒ සිටියම නිරීක්ෂණය කරන්න දරුවනි, ඒකේ ඔයගලන්ට පේනවා පොල් වගාව ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශ ඔය සේයාකර දැක්වීමක් තියෙනවා. එතකොට ලංකාවේ සීමිත ප්‍රදේශයක තමයි මේ පොල් වගාව ව්‍යාප්ත වෙලා තියෙන්නේ. බලන්න වියලි කලාපයේ පැත්තට යනකොට මේ පොල් වගාව දක්නට ලැබෙනවද කියලා? නෑ. ලංකාවේ විශේෂයෙන්ම ගත්තොත් මේ බටහිර දකුණ විශේෂයෙන්ම ඔය නිරිත ප්‍රදේශ, පෙරළබඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන මේ පොල් වගාව ව්‍යාප්ත වෙලා තියෙනවා. එහෙමනම් ඇයි මෙහෙම වෙන්නේ? ඇයි ලංකාව පුරාම පොල් වගාව ව්‍යාප්ත වෙලා නැත්තේ? මේ ගැන අපි බලමු. එහෙනම් පොල් වගාව නැත්නම් පොල් ශාකය වර්ධනය වෙන්න, නැත්නම් පොල් ශාකයට අවශ්‍ය කරනවා සාධකල. ඒ ප්‍රසස්ත සාධක තියෙන ප්‍රදේශවල විතරයි මේ පොල් වගාව දක්නට ලැබෙන්නේ. ප්‍රසස්ත සාධක තියෙන ප්‍රදේශවල පමණයි පොල් වගාව දක්නට ලැබෙන්නේ. එහෙමනම් අපිට මේ පොල් වගාව සම්බන්ධව කතා කරනකොට ඔබ දැනගන්න ඕනි පොල් වගාවට අවශ්‍ය සාධක මොනවද කියන එක ගැන. පොල් වගාවට අවශ්‍ය කරන සාධක. එහෙනම් පොල් වගාවට අවශ්‍ය කරන සාධක පිළිබඳව අපි කතා කරනකොට මෙන්න මේ කියන සාධක ටික වැදගත් වෙනවා. අපි බලමු එහෙනම් පොල් වගාවට අවශ්‍ය සාධක මොනවද. එකක් තමයි වර්ෂාපතනයේ ගත්තොත් වර්ෂාපතනයේ මිලිමීටර 2000 2500 අතර වර්ෂාපතනයක් පැවතීම අවශ්‍ය වෙනවා. එදුර මෙවැනි වර්ෂාපතනයක් ලංකාවේ දක්නට ලැබෙන්නේ විශේෂයෙන්ම ළමයි තෙත් කලාපයේ තුල. අපි තෙත් කලාපය කියන්නේ කොයි පැත්තටද ඔය? එහෙනම් ඔය මධ්‍යම කඳුකරයෙන් බටහිර බෑවුම් ප්‍රදේශ, ඔය රත්නපුරේ, ගම්පහ, කොළඹ, ගාල්ල, මාතර, ඒ වගේම කුරුණෑගල, කලුතර මේ කියන කලාපේලම්. මේ ටික තමයි අපි ඇයි තෙත් කලාපය කියන්නේ. වසර මුළුල්ලේම මේ ප්‍රදේශවලට වර්ෂාපතනය ලැබෙනවා. නියකයක් දක්නට ලැබෙන්නේ. එහෙනම් ඔන්න පොල් වගාවට අවශ්‍ය වෙන්නේ මෙවැනි ස්වභාවය. එහෙනම් ඔබට හිතනවා ඇති, දැන් එහෙනම් මේ පොල් වගාව අර ලංකාවේ වියලි කලාපය ආශ්‍රිතව නැත්තේ, ව්‍යාප්ත වෙන්නේ නැත්තේ ඇයි? ඒක ප්‍රධාන වශයෙන්කට හේතු වෙන්නේ ලංකාවේ ප්‍රදේශවල අර කියන ප්‍රසස්ත වර්ෂාපතනයක් නොමැති වීම. මොකද අවුරුද්දේ වැඩි කාලයක් මේ ප්‍රදේශවල නියගිය පවතිනවා. ඒ නියගියත් එක්ක පොල් ශාකයේ වර්ධනයට ඒක බාධාවක් වෙනවා. ඒතොර මේ සාධකයේ එහෙනම් මේ කේන්ද්‍රගත වෙලා තියෙන්නේ මෙන්න මේ කියන ලංකාවේ විශේෂයෙන්ම පහත රට තෙත් කලාපය ආශ්‍රිත බව අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඊට පස්සේ ළමයි පොල් ශාකයට අවශ්‍ය වෙනවා. පොල් ශාකයේ වර්ධනයට උෂ්ණත්වය, ප්‍රසස්ත උෂ්ණත්වය මොකක්ද? ප්‍රසස්ත උෂ්ණත්වය ගත්තොත් සෙල්සියස් අංශක 20 සිට 27 දක්වා උෂ්ණත්වයක් තිබිය යුතු වෙනවා. එහෙමනම් මේ ප්‍රසස්ත උෂ්ණත්වය අපිට මෙන්න මේ කියන තෙත් කලාපය ආසිතව තියෙනවා. කඳුකරයට එනකොට, නුවර එළියේ පැත්තට යනකොට මේ උෂ්ණත්වයේ මේ ප්‍රමාණය දක්න ලැබෙන්නේ නැහැ. මේ ප්‍රදේශවල ඒකට පොල් වගා කරන්න බෑ. ඊළඟට මේ පොල් ශාකයට අවශ්‍ය වෙන පස සලකා බැලුවම පොල් ශාකයට අවශ්‍ය වෙන පස විශේෂයෙන්ම ගත්තොත් අර ලවණ මිශ්‍ර වැලි පසක් අවශ්‍ය වෙනවා. එහෙනම් දරුවනි, මේ ලවණ මිශ්‍ර වැලි පස තියෙන්නේ කොහෙද? ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල තමයි මේ ලවණ මිශ්‍ර වැලි පස තියෙන්නේ. එහෙනම් මේ එවැනි ලවණ පස ආශ්‍රිතව පොල් ශාකය හොඳින් වර්ධනය වෙනවා. මේ සාධකයක් එහෙනම් අපිට ඔන්න ඔය කියන පහතරට දෙක කලාපේ ආශ්‍රිතව දක්නට ලැබෙන. ඒ වගේම තමයි මේකට අවශ්‍ය වෙන තව සාධකයක්. පොල් වගාවේදී අපි දන්නවා දේශීය වෙළඳපළක් තියෙනවා. ඒතර ලංකාවේ දේශීය වෙළඳපළ තුල පොල් ආශ්‍රිත නිෂ්පාදනයට ලොකු ඉල්ලුමක් තියෙනවා. දැන් අපි අර කලින් බලපු රූප සටහනත් එක්ක බැලුවම පේනව නේද පොල් ආශ්‍රිත විවිධ නිෂ්පාදන තියෙනවා. මේ නිෂ්පාදන මිනිසාගේ ප්‍රයෝජනෙට ලබා ගන්න. ඉතින් එතකොට එහෙමනම් මේ නිෂ්පාදන සිදු කරනවා ලංකාවේ වෙළඳපළ තුල, ඒකට ලොකු ඉල්ලුමක් ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ විදේශීය වෙළඳපළ කියන එක. පොල් ආශ්‍රිත නිෂ්පාදන බැලුවම මේ විදේශ වෙළඳපළ ප්‍රසාරණේ වීමක් දක්නට ලැබෙනවා. ප්‍රසාරණේ වෙනවා කියන්නේ ඉල්ලුම වැඩි වෙනවා. එදුරට අන්න පොල් වගාවට මෙන්න මේ කියන සාධකයේ පෙළඹවීමක් වෙනවා. එදුර අපිට පිටරටවල් වලට යවලා පොල් නිෂ්පාදන මගින් විදේශ විනිමය උපයා ගන්න අවස්ථාව ලැබෙනවා. එහෙමනම් දැන් ඔබට තේරෙනව නේද මේ පොල් වගාවට අවශ්‍ය කරන සාධක, මේ භෞතික සාධක, මානව සාධක සියල්ල බලපාලා තියෙනවා. එතකොට ඒ සාධක මත තමයි ලංකාවේ එතකොට අර දීර්ඝ කාලයක් මේ පොල් වගාව ඔය කියන ප්‍රදේශ ආශ්‍රිතව දක්නට ලැබෙන්නේ. ලංකාවේ එතකොට පහතරට තෙත් කලාපයේ තුල මෙලෙස දීර්ඝ කාලයක් තිබෙනවා. අතීතයේ ළමයි ලංකාවේ ඉතිහාසයේ තුල සඳහන් වෙනවා පොල් උයන් තිබුණු බවට. දේශීය භෝග වගාව මේක වෙනත් ජාතීන් ලංකාවට ගෙනාපු භෝගයක් නෙවෙයි නේද? දැන් ඉංග්‍රීසින් ගෙනාපු භෝගනේ තේ, රබර් වගේ භෝග. මේක ලංකාවේ එතකොට අතීතයේ ඉඳන්ම මේ වෙරළබඩ ප්‍රදේශවල ජනප්‍රිය වගාවක් විදිහට තිබිලා තියෙනවා. ඉතින් ඒක නිසා අන්න ඒකත් එක්ක ලංකාවේ මේ පොල් වගාවල ව්‍යාප්තිය බැලුවම, පොල් වගාවේ ව්‍යාප්තිය බැලුවම බලන්න ඔබේ සිතියම මේකේ තියෙනවා දරුවනේ මේ පොල් වගාව වැඩි වශයෙන්ම ව්‍යාප්ති ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන පොල් ත්‍රිකෝණය කියලා ප්‍රදේශයක් හඳුන්වලා දීලා තියෙනවා. මේක අපි කියනවා මහා පොල් ත්‍රිකෝණය. ඒ මහා පොල් ත්‍රිකෝණය නැත්නම් ප්‍රධාන පොල් ත්‍රිකෝණයට අයිති ප්‍රදේශ මොනවද? කුරුණෑගල, හලාවත සහ කොළඹ. මේ හලාවත, කොළඹ, කුරුණෑගල කේන්ද්‍ර කරගෙන තමයි ලංකාවේ පොල් වගාව වැඩිපුරම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. වැඩිපුරම ව්‍යාප්ත වෙලා තියෙන්නේ ප්‍රදේශය. ඊට අමතරව ඔබ සිටියේ මේ බලන්නකෝ දකුණු ප්‍රදේශයට යන්න බලන්න. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔබේ සිටියේ මේ තියෙනව නේද? රන්න, මිද්දෙනිය, තංගල්ල කියන ප්‍රදේශ. රන්න, තංගල්ල, ඒ වගේම තමයි මිද්දෙනිය. මේ ප්‍රදේශය අපි කියනවා ලංකාවේ සුළු පොල් ත්‍රිකෝණය කියලා. ප්‍රධාන පොල් ත්‍රිකෝණයට අමතරව එන අපිට පෙන්වා දෙන්නට පුළුවන් ලංකාවේ මෙන්න මේ කියන සුළු පොල් ත්‍රිකෝණයක් කියලා එකක් දක්නට ලැබෙනවා. එහෙමනම් ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති අන්න අපි කලින් සඳහන් කරපු සාධක විශේෂයෙන්ම මත මෙන්න මේ ප්‍රදේශවල එහෙමනම් පොල් වගාව ව්‍යාප්ත වෙලා තියෙන ලංකාවේ එතකොට ඔන්න ඔය කියන ප්‍රදේශවල. එහෙමනම් මේ පොල් වගාව විශේෂයෙන්ම ගත්තොත් මෙන්න මේ කියන ප්‍රදේශ ආශ්‍රිතව වැඩි වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් පොල් වියලි කලාපේ නැද්ද? තියෙනවා නම් ඒක සුළු වශයෙන් තැන් තැන් වල ඔය සුළු ගෙවතු වගාවක් විදිහට දක්නට ලැබෙනවා. එතකොට මේ සියල්ල සලකා බැලුවම අපේ රටේ මුළු කුෂිබිම් වලින් 28% දක්නට ලැබෙන්නේ පොල් වගාව සඳහා යොදාගෙන ඇති බව. එහෙමනම් ලංකාවේ පොල් වගාව සම්බන්ධව කතා කරනකොට දැන් අපි මේ වගාව දියුණු කිරීම අවශ්‍ය වෙනවා. පොල් වගාව දියුණු කරන්න ඕනේ. මොකද පොල් ආසිත තියෙන නිෂ්පාදනවලට තියෙන ඉල්ලුම දිනෙන් දිනම වැඩි වෙනවා. දිනෙන් දිනම වැඩි වෙනවා. එහෙනම් මේ දියුණු කරන්න මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න පුළුවන්නේ? ඔබ බලන්න, ඔබේ සිටීමේ තියෙනවා ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය. ලංකාවේ පොල් පර්යේෂණ ආයතනයේ තියෙන්නේ කොහෙද? ලුණුවිල. ලුණුවිල ඔය පුත්තලම දිස්ත්‍රික්කයේ කෙළවරට වෙන්න පහළට වෙන්න ලුණුවිල කියන ප්‍රදේශයේ තමයි පොල් පර්යේෂණ ආයතනය පිහිටවලා තියෙන්නේ. එහෙනම් පොල් වගාව දියුණු කරන්න එකක් තමයි වැඩි අස්සන්නක් ලබා දෙන පොල් ජනප්‍රිය කරවීම. වැඩි අස්සන්නක් ලබා දෙන පොල් ජනප්‍රිය කිරීම. එතකොට මේකෙදී නව පොල් ප්‍රභේද හඳුන්වා දෙන්න පුළුවන්. නව පොල් ප්‍රභේද. අර කෙටි කාලයකින් අස්සන්න ලැබෙන පොල් වර්ග ලංකාවේ ජනප්‍රිය කරවීම. එතකොට අන්න පොල් වගාව දියුණු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග. ඒ වගේම තමයි තවත් අපිට පෙන්වා දෙන්න පුළුවන් ලංකාවේ මේ විවිධ දේශගුණික තත්වයන් තියෙනවා. එතන මේ එක එක දේශගුණික ස්වභාවයන් වලට ගැළපෙන ලෙස පොල් ප්‍රභේද හඳුන්වා දීමි. ඒකේ පොල් වගාවී ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් අපි ඉන්න මේ ප්‍රදේශයේ ගත්තම බදුල්ල, බණ්ඩාර මේ ප්‍රදේශවල පොල් වගාව ව්‍යාප්ත කරන්න පුළුවන්. එතන මේ දේශගුණයට ගැළපෙන පොල් ප්‍රභේද හඳුන්වා දීමි. අන්න අපිට යෝජනා කරන්න පුළුවන්. එහෙනම් ඔය විශේෂයෙන්ම ලුණුවිල දක්නට ලැබෙන ඒ පොල් පර්යේෂණ ආයතනයේ විශේෂයෙන්ම නව පොල් ප්‍රභේද හඳුන්වා දෙන්නට පුළුවන් වෙනවා. ඒක තුලින් පොල් වගාව වැඩි වෙයි. ඊළඟ තව පැත්තකින් ගත්තොත් නොමිලේ ජනතාව අතර පොල් පැල බෙදා දීම. එවැනි ව්‍යාපෘති කාලීන වශයෙන්ුත් ලංකාව තුළ ක්‍රියාත්මක වෙන ඔය පහුගිය කාලෙත් අපිට පෙන්වා දෙන්න පුළුවන් පොල් පැල දසලක්ෂයක් සිටුවීමේ ව්‍යාපාරයේ ඒ වගේවා ඇවිල්ලා තියෙනවා. මෙන්න මේවා විශේෂයෙන්ම ඊළඟ අනිත් එක තමයි පොල් ආසිත නිෂ්පාදන වලට සාධාරණ අර මිලක් ලබා දීම. මොකද සමහර වෙලාවට මේ පොල් ආසිත නිෂ්පාදන වල මිල උච්චාවචනය වෙනකොට ඒවා නිෂ්පාදන කරුවන්ට අලාභයක් පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා තමයි පොල් ආසිත නිෂ්පාදන වලට සාධාරණ පාලන මිලක් ලබා දීම. මෙන්න මේ වගේ දේවල් අපිට යෝජනා කරන්නට පුළුවන් වෙනවා. එසේනම් අපි මෙන්න මේ වගේ පොල් වගාව ආශ්‍රිතව එතකොට මෙන්න මෙවැනි නිෂ්පාදන එතකොට සිදු කරන්නට නම් පොල් වගාව ලංකාවේ දියුණු කළ යුතු වෙනවා. ඒ වගේම තමයි තවත් අපිට මේ සඳහා පෙන්වා දෙන්න පුළුවන් තව පොල් වගාව ආශ්‍රිතව තියෙන ගැටලු. අපේ රටේ තියෙන මේ පොල් වගාව ආශ්‍රිතව තියෙන ගැටලු රාශියක් අපිට හඳුනා ගන්නට පුළුවන් වෙනවා. මොනවද දරුවනේ පොල් වගාව ආශ්‍රිතව තියෙන ගැටලු? පොල් වගාව ආශ්‍රිතව තියෙන ගැටලු එකක් තමයි විශේෂයෙන්ම පොල් ඉඩම් කැබලවීම කියන කාරණය. පොල් ඉඩම් කැබලවීම කියන කාරණය. ඔය කුරුණෑගල, කොළඹ, ඔය ගම්පහ වගේ ප්‍රදේශවල මහා පොල් වතු තිබ්බා. නමුත් ජනාධික වීමත් එක්ක අද ගොඩාක් පොල් ඉඩම් අර විශේෂයෙන්ම ඉඩම් වෙන්දේසි කරුවන් විසින් ඒවා කැබලි කරලා ජනාවාස සඳහා ලබා දීම සිද්ධ වෙනවා. එතන ලංකාවේ මහ පරිමාණ බොහෝ පොල් ඉඩම් අද වෙනකොට අපිට අහිමි වෙලා තියෙනවා. ඒක ප්‍රධාන ගැටලුවක්. ඊළඟට ගත්තොත් තවත් විදියකට අපිට විශේෂයෙන්ම පෙන්වා දෙන්නට පුළුවන් ශ්‍රී ලංකාවේ මේ පොල් අස්සන්න අඩුවීම කියන කාරණය. ඔය සමහර කාලවලේ පොල් නිෂ්පාදනවල මිල ඉහළ යනවා. මොකද හේතුව වෙළඳපළට සැපයෙන ප්‍රමාණය අඩු වෙනකොට. ඒවට බලපානවා මේ දේශගුණික විපර්යාසය. එතකොට නියකේ වගේ දේවල් බලපානවා විශේෂයෙන්ම පොල් අස්සන්නට. එතකොට පොල් අස්සන අඩු වෙනවා නියගේ වගේ දේවල් ඇති වෙනකොට. ඒ විතරක් නෙවෙයි, ඔය පොල් අස්සන අඩු වෙන තාපත්තකින් ඔය පහුගිය කාලවල වල පොල් කුරුමිනියා කියන සත්ත්ව විශේෂ ඒ කෘමි වසංගත වලට මුහුණ දීමත් පොල් නිෂ්පාදන අඩු වෙන හේතු වෙලා තින පොල් අස්සන අඩු වෙන හේතු වෙන. එතකොට ඒවත් විශේෂයෙන්ම අපිට පෙන්වා දෙන්නට පුළුවන්. ඊළඟ තාපත්තකින් සාම්ප්‍රදායිකව දීර්ඝ කාලයක් පොල් අස්සන්න ලබාගත් ඒ පොල් ගස්වලින් ලැබෙන අස්සන්න අඩුවීම. මොකද පොල් ශාකයේ අපි දීර්ඝ කාලීන අස්සන්න ලබා ගන්නකොට ඒකේ අස්සන්න ක්‍රමෙන් අඩු වෙනවා. ඒතර අපේ රටේ මේ පැරණි පොල් වගා බීම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒතර ඒ වගේ ලැබෙන අස්සන්න අඩුවීම එකක් ප්‍රධාන ගැටලුව. ඒ වගේම තමයි අද මේ වගාව පවත්වාගෙන යන තවත් ප්‍රබල ගැටලුවක් තමයි මේ ශ්‍රමයේ හිඟවීම. මොකද පොල් වගාවට යොමු වෙන ශ්‍රමිකයින් ගත්තොත් හරිම අඩුයි. ඒකනම් වෙනත් රැකියාවලට යොමු වෙන. අද ලංකාවේ පොල් ගස් වල ගෙඩි කඩා ගන්න ඒ ශ්‍රමිකයෝ හිඟවලා තියෙනවා. ඒතර මේක ශ්‍රමයේ සපයා ගැනීම සම්බන්ධ ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම තමයි අර දැන් අලුතෙන් පොල් වගා කරන්න ඉඩක් නැති වීම. මේක ප්‍රධාන ගැටලුව. මොකද ඔය දකුණු පළාතේ එහෙම කාල්ල මාතර වගේ ප්‍රදේශවල අලුතෙන් පොල් වගා කරන්න ඉඩක් නැහැ. ඒක හේතුවක් තමයි ඒ ප්‍රදේශවල අර කටුපොල් වගාව ජනප්‍රිය වීම. කටුපොල් වගාව ජනප්‍රිය වීම. මේ කටුපොල් වගාව ජනප්‍රිය වීමත් එක්ක පොල් වලට තියෙන ලොකු තර්ජනය පොල් වලට ලොකු තර්ජනයක් එල්ල වෙනවා. මොකද පොල් වගාවට ඒ ඉඩම් යොදා ගන්න බැරි වෙනවා. මොකද මේවා තමයි මිනිස්සු එතකොට වගා කරන්න පෙළවෙන්නේ. මොකද ආර්ථික වශයෙන් පොල් වලට වඩා කටුපොල් වාසිදායක වීම නිසා. මෙන්න මේ වගේ ගැටලු රාශියක් අපිට මේ පොල් වගාව ආශ්‍රිතව තියෙනවා. එහෙනම් ඒ නිසා තමයි ඒ ගැටලු විසඳා ගැනීමට අපි පියවර ගැනීම සිදු කළ යුතු වෙනවා. ඒකත් එක්ක අපිට එහෙමනම් අපිට මේ ලංකාවේ පොල් වගාව තවදුරටත් පවත්වාගෙන මගේම වැඩි දියුණු කරගන්න නම් රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සහයෝගීතාවය ඉතාම වැදගත් වෙනවා. එහෙනම් දරුවනි, දැන් ඔබට පේනවා ඇති මේ පොල් වගාව සම්බන්ධව කතා කරනකොට එහෙමනම් ලංකාවේ ප්‍රධාන ආර්ථික භෝගයක් විදිහට මේක වැදගත් වෙනවා. ඔබට දැන් මෙන්න මෙවැනි අභ්‍යාසයකට පිළිතුරු සපයන්න පුළුවන් වෙනවා. මොකද විභාගයේදීම ඔය පොල් වගාව ආශ්‍රිතව විවිධ ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. ඔබට පුළුවන් ලංකා සිතීමක් අරගෙන ඔය මහා පොල් ත්‍රිකෝණේ නැත්නම් ප්‍රධාන පොල් ත්‍රිකෝණයයි සුළු පොල් ත්‍රිකෝණයයි ලකුණු කරලා නම් කරන්න. එහෙනම් මම මේ වෙලාවේදී ඔයගලන්ට කියනවා ඒ ප්‍රධාන පොල් ත්‍රිකෝණේ වගේම තමයි සුළු පොල් ත්‍රිකෝණයට අයත් ස්ථාන ලකුණු කරලා නම් කරන්න. ඊළඟට තව ප්‍රශ්නයක් විදියට දෙන්න පුළුවන් ඔයගලන්ට මේ පොල් වගාව දියුණු කිරීමට ගත හැකි යෝජනා. පොල් වගාව දියුණු කිරීමට ගත හැකි යෝජනා තුනක් නම් කිරීම. පොල් වගාව දියුණු කිරීමට ගත හැකි යෝජනා තුනක්. ඊළඟට ගත්තොත් ඔබට පුළුවන් වෙනවා ඔය පොල් වගා සිටීම නිරීක්ෂණය කිරීම තුළින් ලංකාවේ පොල් වගාව වැඩි වශයෙන්ම ව්‍යාප්ත වෙලා තියෙන දිස්ත්‍රික්ක පහක් නම් කිරීම. දැවට තේරෙනවා පොල් වගාව වැඩිපුරම ව්‍යාප්ත වෙලා තියෙන දිස්ත්‍රික්ක පහක් නම් කිරීම. මෙන්න මේවා ඔබට දැන් ගෙදරදී මේවා කරන්න පුළුවන්. ඔබේ පොත අරගෙන ඔයන්න ඔය මම කියපු ප්‍රශ්න වලට උත්තර ලියලා ඉස්කෝලේ පටන් ගත්තම ඔබේ ගුරුතුමාට හෝ තුමියට ඒවා පෙන්නලා නිවැරදි කරගන්න පුළුවන් වෙනවා. හරි. එහෙනම් අපේ රටේ තියෙන වාණිජ භෝග වගාවක් විදිහට පොල් වගාව වගේම ඊළඟට දරුවනේ අපි ඔබේ අවධානය යොමු කරමු තවත් භෝග වගාවක් ගැන. ඒ තමයි වාණිජ භෝගයක් විදිහට අපේ රටේ විශේෂයෙන්ම ජනප්‍රිය වෙච්ච භෝගයක් තමයි මේ රබර් වගාව කියන එක. එතකොට ලංකාවේ මේ රබර් වගාව ගත්තම මේක විශේෂයෙන්ම ගත්තොත් බ්‍රිතාන්‍ය පාලන සමයේදී තමයි ලංකාවට හඳුන්වා දීම සිද්ධ වෙන්නේ. බ්‍රිතාන්‍ය පාලන සමයේදී තමයි ලංකාවට හඳුන්වා දීම සිද්ධ වෙන්නේ. එතකොට ඇයි මේ වගාව ලංකාවේ ජනප්‍රිය වෙන්නේ? අපිට තිබ්බ අවශ්‍යතාවයට වඩා බ්‍රිතාන්‍යයන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්නට තමයි ලංකාව ආශ්‍රිතව මේ කැලෑ ටික එලිපෙහෙලි කරලා මේ රබර් වගාව ජනප්‍රිය කරවන්නට පීවර ගන්න. එතකොට මේ රබර් ශාකේ ඔබ දැකලා ඇති, සමාගලාවට දැකලා නැති වෙන්නත් ඇති, ඒවා රූප රාම වලින් බලලත් ඇති රබර් ශාකේ. දැන් මේ රබර් ශාකය නිජ බිම කොහෙද ළමයි? රබර් ශාකේ නිජ බිම කොහෙද? ඉස්ලාම එහෙමනම් මේ රබර් ශාකේ හොයාගත්තේ බ්‍රසීලයේ ළමයි. අර ඇමසන් කියන ගංගාව දෙපස මේ රබර් ශාකය විශේෂයෙන්ම දක්නට ලැබෙනවා. ඊට පස්සේ තමයි ලෝකේ පුරා විවිධ මේ නිවර්තන කලාපීය රටවල් ආශ්‍රිතව මේ රබර් වගාව ව්‍යාප්ත කරන්නේ. ඒ අනුව බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට මේ රබර් ශාකය ගෙන එනවා. 1890 දී බ්‍රිතාන්‍ය ජාතික හෙන්රි වික් හැම් විසින් ගම්පහ අස්ගිරිය හෙදරත්ගොඩ උද්‍යානයේදී මෙම රබර් පැලය රෝපණය කිරීම සිදු කරලා තියෙනවා. එහෙනම් බලන්න දරුවනි, ලංකාවේ ඉස්සලාම රබර් වගාව ආරම්භ වෙලා තියෙන්නේ 1890. එදුට බැලුවම අවුරුදු 100කට කලින් තමයි ලංකාවේ මේක වාණිජ භෝග වගාවක් විදිහට ජනප්‍රිය වුණේ. වර්තමානයේ වනකොට ලංකාවේ මේ රබර් වගා බිම් ප්‍රමාණය සීග්‍රයෙන් වැඩිවීමක් සිද්ධ වුණා. රබර් වගාව සීග්‍රයෙන් වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඇයි මේ රබර් වගාව ලංකාවේ විශේෂයෙන්ම ජනප්‍රිය වුණේ? දැන් බලන්න මේ රබර් වගාව ව්‍යාප්තිය පිළිබඳව බලනකොට ඔබට පුළුවන් මේ සිටියම 4-6 සිටියම, ඒ කියන්නේ ලංකාවේ රබර් වගාව ව්‍යාප්ති සිටියම නිරීක්ෂණය කරන්න. එතකොට මේ සිටියම නිරීක්ෂණය කරාම ඔබට පැහැදිලි වෙනවා ඇති මේ රබර් වගාව ව්‍යාප්ත වෙලා තියෙන්නේ වැඩියම කොහෙද කියලා. එතකොට අපේ රටේ අර පහත රට තෙත් කලාපය ආශ්‍රිතව මේ රබර් වගාව වැඩිපුරම ව්‍යාප්ත වීමක් අපිට පෙන්වුම් කරනවා. වියර කලාපයේ දෙසට යන විට මේ රබර් වගාවේ ව්‍යාප්තිය අඩුයි. රබර් වගාව දක්නට ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපිට කියන්න පුළුවන් ඔය කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුරය, ගාල්ල, කෑගල්ල මෙන්න මේ කියන දිස්ත්‍රික්කවල නේද වැඩිපුරම රබර් වගාව ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ලංකාවේ වැඩිපුරම රබර් ශාකය දක්නට ලැබෙන්නේ මෙන්න මේ කියන දිස්ත්‍රික්ක ආශ්‍රිතව. එතකොට ඒ දිස්ත්‍රික්ක නිරීක්ෂණය කරාම අපිට පේනවා ඔයගලන්ට ඔය සිටියේ මේ තියෙනවා කළුතර දිස්ත්‍රික්කයේ රබර් පර්යේෂණ ආයතනය. කළුතර දිස්ත්‍රික්කයේ තමයි මේ රබර් පර්යේෂණ ආයතනය දක්නට ලැබෙන්නේ. ඒක තමයි ඔය අගලවත්ත කියන ප්‍රදේශයේ, අගලවත්ත කියන ප්‍රදේශයේ තමයි මේ රබර් වගාව ආශ්‍රිතව විශේෂයෙන්ම රබර් පර්යේෂණ ආයතනයේ පිහිටි. මුතුර මේකෙන් ලංකාවට අවශ්‍ය නව රබර් ප්‍රභේද මේ රබර් පර්යේෂණ ආයතනයේ මගින් හඳුන්වා දීලා තියෙනවා. එසේනම් අපි බලමු ලංකාවේ සුළු වශයෙන් රබර් වගාව ව්‍යාප්ත වෙලා තියෙන දිස්ත්‍රික්කය. දැන් අපි ඉන්න දිස්ත්‍රික්කයේ බලන්නකො බදුල්ල. බදුල්ලේ සුළු වශයෙන් රබර් තියෙනවලම. දැන් ඔය හල්දුමුල්ල පැත්තට වෙන්න නේද? ඒ වගේම තමයි බදුල්ල පස්සර ඒ පැත්තට වෙන්න රබර් සුළු වශයෙන්ද. ඒ විතරක් නෙවෙයි ළමයි. මොනරාගල දිස්ත්‍රික්කයේ මේ රබර් වගාව සුළු වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම ඔය හම්බන්තොට, මාතර, ඒ වගේම තමයි මහනුවර මේ වගේ දිස්ත්‍රික්ක දිහා බැලුවම ලංකාවේ මේ රබර් වගාව විශේෂයෙන්ම ව්‍යාප්ත වෙලා තියෙන දිස්ත්‍රික්ක ලෙස, ඒ කියන්නේ සුළු වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන දිස්ත්‍රික්ක. එහෙමනම් දැන් මේ රබර් වගාවේදී විශේෂයෙන්ම ලංකාවේ ජනප්‍රිය වගාවක් වෙන්නට මේක හේතු වුණේ ඇයිලා? මේක බොහෝ කර්මාන්තවල අමුද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරන රබර් කිරි. ඒ රබර් කිරි අරගෙන ඒවා පදම් කරලා රබර් ෂීට් වලින් විවිධ නිෂ්පාදන හදනවා. මේ නිසා තමයි අද ලංකාවේ මේ ස්වභාවික රබර් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. අද ඔබ දන්නවා කෘතිම රබර් නිෂ්පාදන තියෙනවා. එතකොට කෘතිම රබර් නිෂ්පාදන වලට වඩා ස්වභාවික රබර් නිෂ්පාදන ගත්තොත් දිගු කාල පැවැත්ම, ඒ වගේම ඒ වගේ ගුණාත්මක භාවය වැඩි කියන එක. එහෙනම් අපි මේ රබර් ශාකයෙන් හදන මේ ස්වභාවික රබර් වලට දේශීය විතරක් නෙවෙයි විදේශීය වෙළඳපළ තුලත් ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඔබ බලන්න දරුවනි, ඔබ ළඟ තියෙන පොතේ තියෙනවා එහෙනම් රබර් ආශ්‍රිත නිෂ්පාදන මොනවද? ටයර්, ටියුබ්, සෙල්ලම් බඩු, පාවහන්, පාපිසි, මල් පෝච්චි, මේ වගේ විවිධ නිෂ්පාදන මහා ගොඩක් තියෙනවා. එහෙමනම් මෙන්න මේ නිසා තමයි අපේ රටේ මේ රබර් විශේෂයෙන්ම ගත්තොත් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒතර විවිධ නිෂ්පාදන විශාල ප්‍රමාණයක් මේ රබර්, ස්වභාවික රබර් උපයෝගී කරගෙන අපිට භාවිතා කරන්නට පුළුවන් වෙනවා. මේ නිසා ලංකාවේ තියෙන මේ ස්වභාවික රබර් වලට ලෝකයේ තියෙන ඉහළ ඉල්ලුමත් එක්ක රටවල් ගණනාවකට අපේ රබර් අපනයනය කරන. මොනවද එහෙනම් දරුවනි මේ අපි අපනයනය කරන රටවල්, රබර් අපනයනය කරන රටවල්? රබර් අපනයනය කරන රටවල් තමයි ඔය යුරෝපා රටවල් අතර විශේෂයෙන්ම ඔස්ට්‍රියාව කියන රට. ඔස්ට්‍රියාව, ඒ වගේම තමයි බෙල්ජියම කියන රට, ෆ්‍රාන්සය, ජර්මනිය, ග්‍රීසිය සහ ඉතාලිය. මෙන්න මේ රටවල් ටිකට තමයි අපි වැඩියෙන්ම අපේ රටේ රබර් අපනයනය කරන්නේ. අර අපේ රටේ ස්වභාවික රබර්, ගුණාත්මක භාවයෙන් යුතු රබර් නිසා මේ වගේ දියුණු රටවල් වලට අපේ රටේ තිබෙන මේ රබර් වල ඉහළ ඉල්ලුමක් ගොඩනැගිලා තියෙනවා. එහෙමනම් මම මේ වෙලාවේදී දරුවනේ ඔබට යෝජනා කරනවා මේ මං සඳහන් කරපු රටවල් ටික ඔබට පුළුවන් ලෝක සිතියමක් අරගෙන මේ රටවල් ටික ලකුණු කරන්න. විශේෂයෙන්ම ඒවා ඔබ ගෙදරදී මේක අභ්‍යාසයක් විදිහට පරිශීලනය කරන්න. ඒ වගේම තමයි තවත් අපි රබර් ශාකය පිළිබඳව කතා කරනකොට අපිට විශේෂයෙන්ම පෙන්වා දෙන්නට පුළුවන් මේ රබර් වගාවට අවශ්‍ය කරන සාධක සමූහයක් තියෙනවා. දැන් අර අපි රබර් සිතියම ගැන කිව්වනේ. දැන් රබර් වගාව ව්‍යාප්ත වෙලා තියෙන සීමිත ප්‍රදේශයක කියලා. එහෙමනම් ලංකාවේ මේ රබර් වගාවට මේ ප්‍රදේශවල ව්‍යාප්ත වෙලා තියෙන්නේ රබර් වගාවට අවශ්‍ය සාධක එම ප්‍රදේශවල තියෙන නිසා. මොනවද මේ රබර් වගාවට අවශ්‍ය වෙන සාධක? අපි ගත්තොත් එකපැත්තකින් වර්ෂාපතනිය. මිලිමීටර 2000කට වැඩි වර්ෂාපතනයක් අවශ්‍ය වෙනවා. එහෙනම් අපිට මේ සිටියම නිරීක්ෂණය කිරීමෙන් අපිට පෙන්වන්න පුළුවන් ලංකාවේ ඔය වියලි කලාපයේ තුල රබර් වගාව ව්‍යාප්ත වෙලා නැත්තේ මෙන්න මේ කියන ප්‍රශස්ත වර්ෂාපතනයේ නැති නිසා. උෂ්ණත්වය ගත්තම උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක පමණ උෂ්ණත්වයක් තිබිය යුතුය. එහෙනම් මේ කඳුකර ප්‍රදේශවලට එනකොට රබර් ශාකය ඇයි ව්‍යාප්ත වෙන්නේ? ඒ ප්‍රශස්ත උෂ්ණත්වය දක්නට ලැබෙන්නේ නැති නිසා. ඒ වගේම තමයි මේකට අවශ්‍යවද පසේ ස්වභාවය ගත්තම අර කබෝ මිශ්‍ර රතු පසක් අවශ්‍ය වෙනවා. මේක රත්නපුරයේ ඔය කළුතර වගේ දිස්ත්‍රික්කවල විශාල වශයෙන් ඔය කබෝ තට්ටු දක්නට ලැබෙනවා. ඒතුළ ඒක නිසා තමයි අපිට දක්න ලැබෙන්නේ ඔය කියන දිස්ත්‍රික් ආශ්‍රිත විශාල වශයෙන් ඔය රබර් වගාව එම පස ආශ්‍රිත. ඒ වගේම තමයි ඔය භූමිෂමතාවය ගත්තම මීටර 300ට වඩා අඩු මද බෑවුම් සහිත භූමි ප්‍රදේශ අවශ්‍ය වෙනවා. ඒවට අපි කියනවා රැලි බීම් කියලා. මේ අපි ඉන්න ප්‍රදේශයේ තියෙන මහා විශාල කඳු වගේ වා නෙවෙයි ළමයි. මද උස් බීම් සහිත ප්‍රදේශ විශේෂයෙන්ම වැදගත් වෙනවා රබර් වල. ඒක නිසා තමයි ඔය කියන ලංකාවේ විශේෂයෙන්ම පහතරට තෙත් කලාපයේ තුල තියෙන මද බෑවුම් සහිත ප්‍රදේශවල රබර් වගාව ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ වගේම මේකට අවශ්‍ය වෙනවා පුරු ශ්‍රමය රබර් කිරි ලබා ගන්න. දැන් අර අපි ඉස්සලා සඳහන් කරපු රබර් ආශ්‍රිත විවිධ නිෂ්පාදන තියෙනවා. දැන් රබර් කිරි යොදාගෙන විවිධ නිෂ්පාදන සිදු කරනවා. ඒතර අපිට මේකෙදී රබර් කියලා කියන්නේ කර්මාන්ත විශාල ප්‍රමාණයක අමුද්‍රව්‍යයක්. ඒතර මේවා නිෂ්පාදනය කරන්න මහා විශාල ශ්‍රමික පිරිසක් අවශ්‍ය වෙනවා. ඒතර ඒකත් විශේෂයෙන්ම රබර් වගාවේදී අවශ්‍ය සාධකයක් විදිහට අපිට පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. දැන් ඔබට පේනවා රබර් වගාව පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කරනකොට අපිට මේ රබර් වගාවෙන් විශේෂයෙන්ම ගත්තොත් මේ වගාව ව්‍යාප්ත වෙන්නට විවිධ සාධක සමූහයක් අවශ්‍ය වෙනවා. දැන් ඔබ තවදුරටත් මේ පිළිබඳව අධ්‍යයනය කරනකොට විශේෂයෙන්ම මෑත කාලීනව අපේ රටේ මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ ආසිතව විශේෂම බිබිල මැදගම බුත්තල මෙන්න මේ වගේ ප්‍රදේශවල වැල්ලවාය මේ වගේ ප්‍රදේශවල අලුතෙන් රබර් වගා කිරීම සිදු කරන. මොකද අලුතෙන් දැන් හොයාගෙන තියෙනවා මේ ප්‍රදේශවල ඒ රබර් වගාවට අවශ්‍ය කරන අපි අර සඳහන් කරපු ඉහත සඳහන් කරපු යම් යම් සාධක හිතකර සාධක මේ ප්‍රදේශවල තියෙන බව. ඒක නිසා ප්‍රවණතාවයක් විදිහට අපිට පෙන්වා දෙන්න පුළුවන් ලංකාවේ එතකොට වෙනත් දිස්ත්‍රික්ක වලටත් මේ රබර් වගාව ව්‍යාප්ත වීමක් සිද්ධ වෙනවා. එහෙමනම් අපිට යෝජනා කරන්න පුළුවන් විශේෂයෙන්ම මේ ලංකාවේ එතකොට එහෙනම් අර නව රබර් වගා ව්‍යාප්තිය වියලි කලාපීය ඇතම් ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්ත කිරීම සුදුසුයි කියන එක. ඒ වගේම තමයි මේකෙන් රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වයේ බලන්න. රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වය මොන වගේ දායකත්වයක්ද තියෙන්නේ? දැන් අපි අර කලින් සඳහන් කරා වගේ දේශීය වෙළඳපළ අවශ්‍යතා වගේම විදේශ වෙළඳපළ අවශ්‍යතා ඉටු කිරීම සඳහා මේ රබර් ආශ්‍රිත නිෂ්පාදන දායක වෙන්නේ. මේක නිසා දැන් අපි කියවනේ විදේශ රටවල් වලට අපිට එන විදේශ විනිමය උපයා ගැනීම අපිට අපේ වගේ රටවල් වල ආර්ථිකයට එක වඩාත් වාසිදායක වෙන විදේශ විනිමය උපයා ගැනීමට හැකි වීම. එතකොට ඒක විශේෂයෙන්ම ආර්ථිකයට ලැබෙන ලොකු වාසියක්. තවදුරටත් අපි කියනකොට මේකේ විශාල රැකියා ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. දැන් අපේ රටේ ශ්‍රම වෙළඳපොළ වැඩි, ශ්‍රමිකයෝ වැඩි. එතකොට ශ්‍රමිකයන්ට අවශ්‍ය රැකියා උත්පාදනය කිරීමේ එක් මාවතක් විදිහට අපිට මේ රබර් වගාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේ රබර් වගාව තුලින් අපිට විශේෂයෙන්ම ළමයි ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති කර ගන්න පුළුවන් වෙනවා. රබර් වගා ව්‍යාප්ත ප්‍රදේශවල කර්මාන්ත ස්ථානගත කිරීම, මහා මාර්ග ඉදිකිරීම, ඒ වගේම සන්නිවේදන පහසුකම් ඇතිවීම. මේ වගේන් එතකොට මොකද්ද වෙන්නේ? මේ ප්‍රදේශ දියුණු වෙනවා. එතකොට රබර් වගා ව්‍යාප්ත ප්‍රදේශවල ප්‍රාදේශීය සංවර්ධනය කියන කාර්යය සිද්ධ වෙනවා. එතකොට ලංකාවේ අර සංවර්ධනයේ තියෙන විෂමතාවය අවම කරගන්නටත් මේකෙන් වැඩි දායකත්වයක් ලැබෙනවා. ඒ වගේ අපිට විශේෂයෙන්ම රටේ ආර්ථිකයට මේ විදිහට විවිධ දායකත්වයේ ලබා ගන්නට පුළුවන් වෙනවා. එසේනම් දරුවනි, ඔබට අද දවස තුල මේ පාඩම තුලින් ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම පොල් වගාව වගේම රබර් වගාව ආශ්‍රිතව ඔබට යම් දැනුමක් ලබා ගන්න පුළුවන් වෙන්න ඇති. ඒ වගේම මේ රබර් වගාව ඔබට මම යෝජනා කරනවා මේ රබර් වගාව ව්‍යාප්ති දිස්ත්‍රික්ක 10ක් නම් කරන්න. ඒ වගේම තමයි රබර් වගාව දියුණු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග 3ක් නම් කරන්න. ඒ වගේම තමයි රබර් වගාව තුලින් රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වය කරුණු දෙකක් යටතේ විස්තර කරන්න. එසේනම් අද දවසේ පාඩම මින් අවසන් කරනවා. මෙම පාඩම ගෙන ආමා ප්‍රදීප් රාජමන්ත්‍රී බ කුඩාකුසුම් බාලිකා විද්‍යාලයේ භූගෝල විද්‍යා විෂය උගන්වන ගුරුතුමා.
එතන ආදරණීය දුවේ පුතේ අද දවසේ ශ්‍රී ලංකාවේ ස්වභාවික උපද්‍රව පිළිබඳව භූගෝල විද්‍යාව පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල කුඩාකුසුම් බාලිකා මහාවිද්‍යාලයේ ප්‍රදීප් රාජමන්ත්‍රී ගුරුපියාණන්.